වහන්සේ ලංකාවේ හුඟක් අභියෝග කරපු දෙයක් තමයි වම සංවිධානය කරන්නේ කොහොමද කියන ප්‍රශ්න. මම හිතන්නේ පෞගිය දශකයක් විතර කාලයක් තිස්සේ සාකච්ඡා කරනවා කොහොමද වාමාංශික විප්ලවවාදී සංවිධානයක් නිර්මාණය කරන්නේ, මොකද්ද පදනම කියන එක. බර්ලින් තාප්පය කඩා වැටුණාට පස්සේ මම හිතන්නේ මේ ප්‍රශ්නය තවමත් උත්තරයක් නැති ප්‍රශ්නයක් ඇරියට ලෝකේ තියෙනවා. ඒ වගේ මම හිතන්නේ වාමාංශික සංවිධාන අතරේ තවමත් එකඟතාවයකුත් නැහැ. මම හිතන්නේ ලංකාවේ තියෙන මේ කොහොමද වාමාංශික පක්ෂයක් විප්ලවවාද සංවිධානයක් කොහොමද ගොඩනගන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපිට මොකද ඉදිරිපත් කරන්න පුළුවන් කියන ප්‍රශ්නේ, ඒ සඳහා මොකද අපිට ඉදිරිපත් කරන්න පුළුවන් න්‍යායික අදහස මොකද්ද කියන එක තමයි අද අපි මෙතන ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. මොකද බොහෝ වෙලාවට ලංකාවේ වෙන දෙයක් තමයි මේ න්‍යාය පැත්තක දාලා ප්‍රායෝගික වැඩසටහන් එක්ක ඉස්සරහට ගිය එක. මම හිතන්නේ ඒ ඉස්සරහට යාවේ ප්‍රතිඵලයක් හැටියට අද වාමාංශිකයෝ මුණ දීලා තියෙන යථාර්ථයේම මම හිතන්නේ මේ ප්‍රශ්නේ. තවමත් මම හිතන්නේ ලංකාවේ පහළ සමාජ ස්තර තට්ටු සංවිධානය කිරීම සම්බන්ධයෙන් තියෙන සංවාදය ඇතුලේ ප්‍රායෝගික මේ ඥානය පිළිබඳව ප්‍රායෝගික සංවිධානය කිරීම පිළිබඳ පැත්ත තමයි හැමෝම මම හිතන්නේ වැඩිදුර අවධාරණය වෙන්නේ. මේ වෙලාවේ ඡන්දයක් එහෙමත් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නේ අපි බැලුවොත් තාමත් අර පරණ විදිහටම තමයි. මට මතක නැහැ මේ ගෝවියාගේ පුතා වගේ ඔය වගේ සටන් පාට තමයි ලංකාව ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ ගෝවියාගේ පුතා බොලි මුදලාගේ පුතා ඒව ඉදිරිපත් කරා කියලා මම වැඩක් වෙන්නේ නැහැ. දැන් වෙනකොට සමාජයේ සංවිධානය වෙන්නේ දෘෂ්ටිවාදී. අපි අයිඩියොලොජි අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඒතර තමයි මිනිසුත් එක්ක තියෙන සම්බන්ධය තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් අපේ වෙබ් අඩවිය ආශ්‍රිතව යන සංවාදවලට සමහර අපේ විරුද්ධවාදී තුනමාන කියලා කියනවා. තුනමාන කියලා කියන්නේ අපේක බලන වැඩි. ඉස්සර සාමාන්‍යයෙන් මොන හරි ජෝක් එකක් දැම්මම ඒක බලන්නේ නැහැ කවුරු. දැන් ජෝක් එකක් දානකොට වැඩියෙන් බලන. නරකයි කියනකොට වැඩියෙන් බලන. අමුතු කාලයක්. ඒ නිසා මේ මම හිතනවා දෘෂ්ටිවාදය විචාරය කිරීම කියන කාරණාවෙන් අපිට පටන් ගන්න පුළුවන්. මේ දෘෂ්ටිවාදය කියන මේක නිර්වචනය මම හිතන්නේ මේක ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරන්න තියෙන ඒ අමතරව පක්ෂයන් කොමක් කියලා සයිට් එකේ දැම්ම එකක්. ඒ කියන්නේ ඒතරත් කිසි අදහසක් තියෙනවා මේ අද සාකච්ඡා කරන දේවල් වලට. අපි යම් ආකාරයක ඩයග්‍රම් වගේ කුත් දුන්නා. අපි බලමු ටිකක් පිළිවෙලකට කතා කරන්න. මෙහෙම දෘෂ්ටිවාදයේ විචාරය කිරීම සඳහා ඒ කියන්නේ වරහන්තර දුොත් අල්තුෂ අභිවාදී. ඒ කියන්නේ ලුවි අල්තුෂ කියන පාක්ෂවාදී දාර්ශනිකයෙක් කිව්ව දෙයක් තමයි මිනිස්සු මිනිස්සු කියලා කියන්නේ දෘෂ්ටිවාදී ආත්මයක් කියලා. දෘෂ්ටිවාදී ආත්මයන් කියලා කියන්නේ දැන් මේ වගේ. දැන් අපි දැක්ක මේ ඉවරේද කියනවා සජිත් ප්‍රේමදාස මේ එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ සිංහල මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන පක්ෂය. එතකොට එහෙම ආමන්ත්‍රණය කරාම සිංහල මිනිස්සු හිතන අපි සිංහල කියලා. ඒ පණිවිඩය නැත්නම් ඒ පණිවිඩ කරුවා කියන්නේ ඔබලා සිංහල. ඔබ සිංහල. කිව්ව මිනිස්සු එක බාර ගන්නවා. ඒකයි මෙතන වැදගත් දේ. ඕක මුලින්ම කිව්වේ අල්තුෂි. දෘෂ්ටිවාදයේ ਵਿਚාරය කිරීම සඳහා. අල්තුෂ අභිභවාගිය. අදහසක් ඒ කියන්නේ එනම් දෘෂ්ටිවාදයේ පොළා ගැනීම ඉක්පවාගිය ආත්මයක් ඇතයන්. ඒ කියන්නේ දෘෂ්ටිවාදයේ අපිට ආමතන. ඔබ සිංහල. ඔබ සුදුයි. ඔබ බුද්ධිමත්. ඔබ විශිෂ්ටාචාරවත්. ඔබ කම්කරුවේ. එහෙම අපිට අමතරකොට ඒකට අපි බහුත්ව එහෙම නැත්නම් ආයි කිව්වොත් අපි ඒ දෘෂ්ටිවාදයට යටත් ආත්මය. ඒ දෘෂ්ටිවාදය අපිව පාලනය කරනවා. ඕක තමයි සාමාන්‍යයෙන් ආල්තුෂ කිව්වේ. දැන් හැබැයි අපිට අලුත් අදහසක් දෙන්න වෙලා තියෙනවා මේ ආල්තුෂගේ දෘෂ්ටිවාදයේ විචාරය සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ අදහසට වඩා අලුත් එකට අලුත් සප්ලිමන්ට් එකක් අලුත් තීරයක් අවශ්‍යයි. ඒ කියන්නේ දෘෂ්ටිවාදය කියලා කියන්නේ රෝග ලක්ෂණ කියවීම නෙවෙයි. අපි කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් දෘෂ්ටිවාදය යම්කිසි කලාකෘතියක හරි දේශපාලන සංවිධානයක හරි දේශපාලන මතවාදයක හරි යම් ආකාරයකට රෝග ලක්ෂණ පෙන්වනවා කියලා කියන්නේ ඒකේ තියෙන පරස්පරතාව පෙන්වනවා. එහෙම නැත්නම් හැඟවිච්ච දේ මොකක්ද? මෙයා මේ මේක එළියෙන් කිව්වට මෙයා මේක හංගන්නේ මොකද? දැන් උදාහරණයකට මම දැක්ක මේ ඉවරේ ටිකක් ලිපියක් පළ වෙලා තිබුණා. ඒකෙත් මේ සමහර වාර මගෙන් මේ මම දෙක ලිවි කියලා තහන. මේ ලිපියේ තිබුණා මෙන්න මේ අදහසක් මේ අශෝක අන්දගම පෞගේ කාලේ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් කරා මේ ඒකට මේ ගෝඨාභය රාජපක්ෂ සල්ලි දුන්නා. දැන් අපි වගේ එකක් දුනගත්තොත් කවුරු හරි ලෝක සිනමා වලලා තගිය කෙනෙක් දුනගන්නවා මේක යට තියෙනවා කියන මේ ගෝඨාභය රාජපක්ෂ ඒක ඒක අපි සිම්ටම් එක. මේක පේන්න තියෙන චිත්‍රපට. හැබැයි හැංගිලා තියෙන පොකක් හරි. එකදම මතුගල්ලා පෙන්වන්න. අපි කියන දෘෂ්ටිවාදී විචාරයේ අල්තුෂණ යානු ක්‍රමය. දැන් අපේ රටේ දෘෂ්ටිවාදයේ විචාරයේ කිරීම ගැන අල්තුෂණකට අල්තුෂණිය අදහස් පළවෙනිම පටන් ගන්න දැන් දැන් තමයි. එතකොට පැහැදිලිද කියන්නේ යම්කිසි කලාකෘතියක හරි වගේ මම දැක්ක තව එකක් හිතවසේ මම ඉස්සරහට බලනවා ආදර වස්තුව කියන නාට්‍ය බලලා මම දැක්ක හෙන්රි වර්ණගුණ සූරිය කියන මහත්මේ එයා හඳුනගේ තියෙනවා ඒකේ ප්‍රධාන චරිතය කියලා කියන්නේ ධම්මදිසාර. ධම්මදිස. ඒ කියන්නේ එයා රෝග ලක්ෂණේ වටහගෙන හැංගිච්ච දේ මොකද වෙන්නේ. ඒක හඳුනගත්තාම අපිට පොඩි සතුටක් එනවා. සතුටක් හම්බෙලා තියෙනවා මේ කලාකෘති මේ චිත්‍රපටි උළෙලවල් හරහා පහර දෙන්න. උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මේවා ලියනාය කවුද? මාත් එක තරහ වෙන ගොඩක් අය මේ වැඩිපුර කතා කරගෙන මොකද මමත් කියන්නේ අල්සුෂගේ ක්‍රමයට අනුව තව ටිකක් කල් ලියන්න දෙන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට. නැත්නම් ඒගොල්ල පොදු වෙන විදියක් නැහැ. මේ ප්‍රශ්නේ අහන්නේ පාරම. ඔයා හරි පිටෙන් දන්න අරගොල්ල කවුද? අරගොල්ල කවුරු? දැන් ඔයා කවුද? දැන් මොන නිසා තමයි දෘෂ්ටිවාදයේ ਵਿਚාරයට අලුත් සප්ලිමන්ට් එකක් අලුත් අතිරේකයක් අලුත් කියවීමක් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේවා කතා කරන අය ඉන්නවා ඉස්සලා සත්‍යඥා කරා වගේ වාස්තවික යථාර්ථය අපිට හරියට කවුරු හරි ඒකව සත්‍ය අපිට පේනවා. ඊටට දැන් මේ රෝග ලක්ෂණාත්මක කියවීම වල මූලික ලක්ෂණ දෙයක්. ඒ මූලික ලක්ෂණ මෙන්න මේවා. මෙන්න මේ වගේ. මේ ක්‍රමයෙන් මගින් අපිට හඳුනා ගන්න පුළුවන් ව්‍යාක විඥානයකට හසු වී සිටින ආත්මයන් කවුද කියලා. අනෙක් පැත්තෙන් දෘෂ්ටිවාදී මතුම අපට දෙන්නේ කවුද කියන එක හොයාගන්න ඕන. දැන් මම අර කිව්ව උදාහරණ දෙකේ අපිට එක පේන්න දෙනවා. ඒ කියන්නේ කවුද අපිට අමතක? කවුද ඒකට අහුවෙලා ඉන්නේ කියලා හොයාගන්න ඕන. රැහැංගිලා ඉන්න කෙනා. අපි උත්සාහ කරන්න ඕනේ දේ තමයි දෘෂ්ටිවාදී ਵਿਚාරයේ සඳහා මේ රෝග ලක්ෂණාත්මක කියවේ. අන් ප්‍රසිද්ධ කියවේ. එතනේ අන්තර්ජාලයේ දිහා බැලුවොත් ඕගලන්ට පැහැදිලි ඇති. එකිනෙකාව විවේචනය කරගන්නේ නැති කෙනෙක් අන්තර්ජාලය. අන්තර්ජාලය කියන්නේ විපරිත ලෙස අත්වසේ මා අන්තර්ජාලයේ ඉන්නේ. මට අනුව අන්තර්ජාලයේ විසර්ණ පිරිස් කණ්ඩායම මූලික වශයෙන් ඉන්නේ කටි දෙක. එකපාර විපරිත පවර් ඔබේ විනෝදේ ඒගොල්ල අපිට කියලා දෙන්න. يعني කවුරු කෙනෙක් මොනවාරි ලියුවා මාරි මොනවාරි කරා සී නිවුස් එකේ මේ සී නිවුස් එකට ගිහිල්ලා කමෙන්ට් බලන්න ඒ කමෙන්ට් එක දින ඔය මං කියන විපරිත භාවය. ඒකට සයිකොටික් කියලා කියන්නේ කිසිම අඩුවක් නැති පුද්ගලයා. දැන් සයිකොටික් අය සෑහෙන්නේ ඉන්නවා ඉන්ටර්නෙට් එකේ. කිසිම ලැක් එකක් නැහැ අඩුවක් නැහැ. අපේ නම් අඩුවක් තියෙනවනේ. ඒ ලියනයි ලැක් නැහැ අඩු නැහැ. එතකොට මම කියන්නේ අපිට ඒ නිසා අවශ්‍ය වෙලා තියෙනවා දෘෂ්ටිවාදී විචාරය සඳහා අලුත් අදහසක්. ඒක අපි කියනවා දෘෂ්ටිවාදී ෆැන්ටසි. එතකොට දෘෂ්ටිවාදී ෆැන්ටසි කියලා කියන්නේ අර දෘෂ්ටිවාදී විචාරය සඳහා අතුෂ ඉදිරිපත් කරපු රෝග ලක්ෂණාත්මක කියවීම නෙවෙයි. මේක පරස්පරව දෘෂ්ටිවාදී ෆැන්ටසි අවධාරණය කරන්නේ අනේකාගේ පැවැත්ම නිශ්චිත කරන්නේ එහි භෞතික හේතු වන්නේ තමයි. දෘෂ්ටිවාදී ෆැන්ටසිය අවසාන කාර්යභාරයේ වන්නේ සමාජ සම්බන්ධතාවල අවිනිශ්චිතභාවය අසාධමන තිරේක ක්‍රියාකාරීත්වය. ඒක දැන් උදාහරණේ මම කලින් කතා කරපු උදාහරණයට ඇප්ලයි කරොත් දැන් ඔන්න අපි කියනවා අශෝක හඳගම කියන පුද්ගලයා
මොකද්ද හොර වැඩක් කරන්න යනවා මේ ෆෙස්ටිවල් එක කිව්වම අපි අල්ල අපි දැනගති දෙයක් තමයි සමාජ භූමිකාවක සමාජ පරමාදර්ශයක නිෂේධනාත්මක ලක්ෂණ කිව්වත් නැත්නම් ධනාත්මක ලක්ෂණ කිව්වත් අපි අවධානය යොමු වෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් මේවා එකක් මම කියන්නේ අපි පැහැදිලිව අපි දැනගත යුතුයි මේ දැන් අපි මෙහෙම කියමු. දැන් අපි දැන් මේ ලියන කෙනාම තමයි අසෝපහදගම බලවත් කරන්නේ. ෘෂිවාදී ෆැන්ටසි පැත්තෙන් ගත්තම ඒක තේරෙන. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපි අපිට හිතෙනවා මේ අසෝපහදගම බලවත් කියලා නෑ. අපිට නෙවෙයි ලියනකටද. ලියනකටයි බලවත්. එයාටම මේ බලවත් භාවය ඇති කරන්නේ. එයා ලියනවා. එයාට ඒකට ලුබ්ධි අල්ලසකුත් තමයි. අවංකමිනි. සත්‍යවාදී. මට මේ පොයින්ට් එක කියන්න ඕනේ. කියන්නේ යම් කිසි කෙනෙක් තව කෙනෙක්ව ਵਿਚාරය කරනකොට ඒ ਵਿਚාරය කරන තෝරා ගැනීම තුළම අපි බලවත් කරනවා යා. අපි කියනවා අපි නිර්මාණය කරන යථාර්ථය බලවත් කරන්නේ අපේ ආත්මය. අපි නැත්තම් නෑ. ඔය ෆෙස්ටිවල් එක ගැන ඕම කවුරු හරි ඉන්නේ නැත්තම් එහෙම මේ කවුවත් ඒක බලන්නේ ඕක අමතක වෙලා යනවා. මාස්ටර් දෙයක්. එතකොට මෙතන සම්පූර්ණ වෙනස් වීමක් තියෙනවා. ඒ කියන්නේ මෙතන පළවෙනි අවස්ථාවේදී මිනිසුන්ගේ අවධානය යොමු වෙන්නේ යථාර්ථයේ. දෙවන අවස්ථාවේදී අපේ ඒක නිර්මාණය කරන ආත්මයේ පැත්තට තමයි මේක යොමු වෙන්නේ. දෘෂ්ටිවාදී ෆැන්ටසි වලදී ඔබ ප්‍රශ්න කරන්නේ තවත් මිනිසෙකු තීරණාත්මක දෙයක් ගැන සිතන විදිය හරි හෝ සිතන විදිය හරි හෝ වැරදි කියලා යන්න නෙවෙයි. එහිදී ඔබ ප්‍රශ්න කරන්නේ තවත් මිනිසෙකු තීරණාත්මක මොහොතකදී ක්‍රියා කරන ආකාරය පුනරාවර්තනය වනවාද යන්න. අප ඇසීත්තේ අනිකා ඇයි ඔබව දෘෂ්ටිවාදාත්මක පොළාපන්නන්නේ කියා නොවේ. ඊට ප්‍රතිපක්ෂව ඔබ ඇසීත්තේ ඔබට අනිකා කුමන විනෝදයක් සහතික කරනවාද කියා. එමගින් ඔබේ පැවැත්ම ඔහු ඇය නිශ්චිත කරන්නේද යන්න. වැටහිය යුතු කරුණ වන්නේ දෘෂ්ටිවාදාත්මක පොළක්නීමේදී එහි කාර්යක්ෂමතාවය තීන්දුව වන්නේ ඔබට සහතික වන විනෝදේ පැත්තෙන් මිස අනිකා විසින් සහතික කරන අර්ථයේ පැත්ත නෙවේ. එබැවින් විචාරය විය යුත්තේ අනිකාගේ අර්ථය නොව ඔබගේ විනෝදය. අසාධාරණ ලොව පිළිගැනේ. අප අසාධාරණ ලොව ජීවත් වන්නේ සාධාරණ මිනිසුන්ගේ හඬට සමාජයේ හුරුකම් නොදෙන නිසා නෙවේ. සාධාරණ මිනිසුන්ද නඩත්තු කරන විනෝදයක් නිසා. දෘෂ්ටිවාදී පොළක්නින් වලදී වඩා අවධාරණය කළ යුත්තේ ඔබ දෘෂ්ටිවාදී නිරීක්ෂකයෙකු වනවාද යන්න නොව ඔබ ඇයි දෘෂ්ටිවාදයක් විසින් ඉල්ලා සිටින භූමිකාවක් රඟ දක්වන නළුවෙක් වන්නේ ඇයිද කියාය. එවිට වැටහිය යුතු වන්නේ පොළා පැනීමට අදාළ බලය එන්නේ අනිකාගෙන් හෝ දෘෂ්ටිවාදයේ අදාළ විශේෂ හේතුවක් නිසා නොව එම බලය ස්වයංක්‍රීයව ඔබම නිෂ්පාදනය කරන නිසා. සරලව කියන්නේ මේකෙන් මහසිතා කරනවා. මලින්දරා මිනිසු පුදුම වෙලා එකමින් ඉන්නවා, කියමින් ඉන්නවා, ක්‍රියා කරමින් ඉන්නවා. මහින්දරාජ පක්ෂ අතිශය බලවත් කරගන්න. කවුද අහන්නේ? කවුද බලවත් කරන්නේ? අපි තීන්දුව ගත්තොත් මෙයා බලවත් කෙනෙක් නෙවෙයි කියලා හෙට මහින්දරාජ පක්ෂ කරයි. කොහොමයි මේ කියන්නේ? පැත්ත සම්පූර්ණයෙන් එතකොට වෙනස්. ඒ කියන්නේ දෘෂ්ටිවාදී කියන එක ෆැන්ටසියක් හැටියට දැක්කම. එතකොට මම හිතන්නේ මේ මූලික කරුණ පැහැදිලි ඇති දෘෂ්ටිවාදී ਵਿਚාරයේ ගිරීම සම්බන්ධයෙන් අපි ඊළඟට බලමු මේකේ රූපසටහන් වලින් අපි මේ කියන කතන්දරේ කොහොමද පැහැදිලි කරන්නේ කියලා. ඒ කියන්නේ මම මුලින්ම පොඩක් හැඳින්වීමක් කරන්නම් මේ රූපසටහන් පෙළ ගැන. අපි දන්නවා බොහෝ වෙලාවට ලංකාව කියන රටේ දෘෂ්ටිවාදී සලකන්නේ අපිව අවිඥානිකව පාලනය කිරීමක් හැටියට. නමුත් අපි තේරුම් ගත යුතු දේ තමයි
අපිව අවිඥානිකව පාලනය වෙන්නේ අවිඥානිකව. ඔකල එක තමයි මේ ඔප්පු කරන්නේ. පෙන්නන්න හදාගෙන රූප සටහන් වලින් පෙන්නන මේක හොඳට පැහැදිලි වෙනවා. මේ අයිඩියොලොජි දෘෂ්ටිවාදය අපේ අරිම සංකල්පයක් කියන දෘෂ්ටිවාදය කියන එක සාමාන්‍ය නිර්වචනය තමයි සමාජයේ පවතින අසංගතභාවය හෝ සමාජයේ තියෙන අඩුපාඩු කවුරු හරි කතන්දරයක් කියලා අපිට ඒක පුරෝණ නම් අපි ඒක කියනවා අයිඩියොලොජි කියලා. දෘෂ්ටි වාදය කියන්නේ. මේ දෘෂ්ටි වාදය තමයි කියන්නේ. ඔන්න දැන් බලන්න පළවෙනි වාස් පළවෙනි පොළක් කියන්නේ. පළවෙනි ට්‍රාන්ස්පොසිෂන් එක කියන දේවල් මේකට කියන්නේ පළවෙනිම අපි තේරුම් ගන්න ඕනේ අපි මේ දැන් ජීවත් වෙන යුගයේ මේ දෘෂ්ටි වාදය කියන එක ඒ කියන්නේ දෘෂ්ටි වාදය කියන එක නියමයේ රයිට් අප් වෙන කියලා අපි කියන්නේ නියමයේ අපේ විඥානයේ කියන අපි කියන්නේ නියමයේ විඥානයේ මතලෝයි කොන්ෂස්නස් මම මගේ විඥානයේ මතලෝයි ඒක තමයි වැදගත්ම කාරය අයියලක මේ කාලේ අපේ නියමයේ විඥානයේ දුර නෙවෙයි ඒ මේක මම කලින් ඉදිරි විප්ලවාදී වැඩවලදී හරි වැදගත් කරනවා ලංකාවේ හරි ඉන්නේ ඒ ඉලක්කය ඒ ඉලක්කයේ ෆ්‍රොයිඩියානු අවිද්‍යාව මෙන්න මෙතන වැදගත් කරයි මෙතන ෆ්‍රොයිඩ් කියන්නේ ඉස්සරහට කැලේ කරන අවිද්‍යාව මෙතන දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කවුරු හරි මේ අවි මේක සංඥාණය අවිඥාණය මාර්ග වීම කියන කෝඩක් තියෙනවා අපිට බලමු අපි ජීවත් වෙන යුගයේ අපිව දෘෂ්ටිවාදී අපිව පාලනය කරන්නේ අපේ විඥානයේ ඔය අවිඥාණය කියලා අපි බලමු ගන්න මේ ඉස්සර මේ කියන මේස් වෝඩ් කියන ආකාරය මේස් වෝඩ් කියන්නේ තාර්කික විද්‍යාව බෞද්ධ විද්‍යාවේ ඔබේ නිබ්‍රේක අසපුරි ගෙලට යන ඒ යටි අසලාරණක් කියලා තියෙනවා යන්නේ ගේසර ඒ අසලාරණ දැක්කම යාළුවා අහනවා ඔයා ලෝකේ ඉන්න ප්‍රසිද්ධම බෞද්ධ විද්‍යාවේ ඔයා මොකටද මේ විද්‍යා විශ්වාස මේ ඉල්ලන්නේ ගේසර නැතරද එතකොට එයාගේ යාළුවා කියනවා යාමරට නීස්පෝර් කියනවා ඕක මේ අපේ ගෙදර ඔබ ඉන්නු කෙනා කිව්වකට ඕක ඔයා විශ්වාස කරන්න නැතත් ඕකේ සිද්ධ වෙන දේ සිද්ධ වෙනවා කියනවා. ඒ කියන්නේ මේක වැදගත් දාස තමයි නීස්පෝර් හොඳක් දන්නවා මේක බොරුවක්. ඒක බොරුවක්. හැබැයි ඇයි ඉල්ලන්නේ? එයා දන්නේ නැහැ ඇයි කියන එක නේ. ඒක එගිලගත්තම ඒ ගෙදරට අවුරුස්ස මේ පළවෙනි වල මොනවද පළවෙනි එක කියලා නිල්ස් බෝඩ් ප්‍රයත්න කරන ඊළඟ න්‍යායික අදහසයි මොනවද ඒක වළක්වන්න නිවිතන ඒක වළක්වන එකක් නැහැ මේ අසුබාර ගන්නවා දැනගන්නේ අවිඥානික පොදේ දැන් මේක නිල්ස් බෝඩ් එක තේරෙන්නේ නැත්නම් මේ බාලකම්පකේ තේරෙන්නේ අපි හැමෝම දන්නවා බාලකම්ප සෞන්දර්යයේ දේශපාලන ජීවිතයේ වෙලා අවුරුදු 40කට වඩා වැඩි අවසාන කාලයේදී ඔහුගේ දෙවෙනියා නිරාය එක ප්‍රතික්ෂේප කරා මොකද දෙවෙනියා නිරාය ඇරලා කලින් බාලකම්ප සෞන්දර්යය ඉස්සෙ මොකද ඒ ඉලිසලා හතරක් වෙනකම් පත්ුණා ඒගොල්ල බලාපොරොත්තු වුණා බාලකම්ප සෞන්දර්යය ඉක්මනට නැරෙයි කියලා මේ වැඩේ නැරෙන්නේ නැහැ අපි නෝ බාලකම්ප සෞන්දර්යයට අලුත් 70 දෙවෙනියා පත් දෙවෙනියා නැරෙයි බාලකම්ප සෞන්දර්යය මේ මේම හතරවතුනේ කියලා මගේ අන්තිම කාලේ දෙවෙනියා ඉන්නේ කවුරුත් 100 බුද්ධිය දෙන්නේ. අහුත් භෞතික ගානේ දැක්කා. බාල තරුණ සහෝදරයා ශ්‍රේෂ්ඨයි. ඔහු මෙහෙදී කාරේ පාළුවක් වෙයි. මේක ඉගෙන ගෙන තාක්කේ ඔකවලන කිසි වැඩක් නැහැ බාල තරුණිය කියන්නේ අන්තිම කාලේ සාමාන්‍ය වැඩක් නෙවෙයි. අඩුව ගානේ න්‍යායික වර්ධනයක් නම් පුරවක් කරේ නැහැ. මම දැක්කා විරලාත බුදුර ආවිදිය දෙන්නා බාල කුඹ සහෝදරයා දවසකට දෙන්නේ. ඉදියා ස්වර්ගයක් කරෝගේ තව මොන ලැයිකොප්ප දිනුන මම දැක්කා දැන් මෙතන අපි හැමෝම දන්නවා බාලකම්පෝ කිසිදු විද්‍රෝහයක් නෙවෙයි දැන් අපි අවිඥානිකව විශ්වාස කරනවා අවිඥානිකව පැහැදිලිගත කරනවා කවුරුහරි කැටින් නේරදී බාලකම්පෝ ගැන හිතන සහ විද්‍රෝහය කරන්න එන්නේ උන් ටික ඔක්කොම දැන් විද්‍රෝහ කරන්න ඉන්නේ මොකද වැදගත් නිකක් මේ එතකොට මෙන්න මේ බාලකම්පෝ කියන කෙනා වැඩේ කරන්නේ හරි වැඩේට මොනවා හරි උදව්වක් ඇති ඒක නෙමෙයි මේ ලොකු ලොකු මේ ආචාර්යවරු මහාචාර්යවරු ඉතාලි දෙනෝ මේ බාලකම්පෝ වල මොකක් හරි එන්නේ බං අපිත් අල්ලුස ඉතින් මෙහෙම අත උස්සලා නම් බාලකම්පෝ පිටෝ වගේ දැන් පැහැදිලිද ඒ විදිහ වෙන්නේ අවිඥාණය මතයි කියන්නේ මොකද දැන් සාමාන්‍ය මිනිස්කින් ගැහුවම අපි ඔබතුමා සිංහල ජාතිවාද පිස්සු අපි ආර්ථික බුද්ධියෙන් වැඩ කරලා 12 මන් කියන ඉස්කෝලේ එකක් කියන්නේ එහෙනම් මේ ඇයි මේ කතරගාමී මනිකාට පස්සේ නැත් මේකද මම උදතර ගන්නවා මම ජාතිවාදී කියලා තුරු විද්‍යාව
ඉතුරු මිනිස්සු ආදිවාදී. ඉතින් ඒ පැරණි මම යනවා මිස කවුරුනෝ කරකෝ කරා මිනිස්සු සාමූහිකව දෘෂ්ටිවාදී මිනිස්සු එකතු කරනවා කියන්නේ. දැන් ඒක එකතු වෙන්නේ සංඥානකෝ නෙවෙයි අවිඥා. ඒකම නේද? ඒ නිසාම විචාරයෙන් ගන්න ඕනේ මිනිස්සු විඥානය නෙවෙයි අවිඥානි. මේ අවිඥානේ නෙවෙයි එකනකොට හැමෝටම අමාරුයි. දැන් මම කරේ දැන් මමනේ බාලකෝ මල් දෙනවා ඉදියේ. යන්නේ මම බයලකෝ කියනවා. මම මෙතනින් ගලට කියන බයලකෝ කියන්නේ. ඒකත් අපි බල සම්පසවදයන්ගේ උරුමය අපි හරියට රකින්නවා කියන්නේ. අනේ උරුමය අපි හරියට ගන්නවා කියන්නේ තක්කඩිකට නොකර. ඒ උරුමය උදාහරණයට උරා ගන්නවා පර්සෙප්ෂන් එක කරනවා කියලා කියන්නේ ඒක. සකල්තාවී ජවයේ අරගෙන ඉතුරු විකාර මල විකාර ටික අයින් කරනවා. හරි. ඉතින් මගේ දැනට ඇහිලා ඇති සවිඥානිකෝ නෙවෙයි අපි කල්පනා කරන්න ඕනේ අවිඥානිකෝ කියන්නේ. දැන් ඒක නිසාම දැන් බලන්න මේ අර බාහිරාංගෝගේ විකාර නිසා මොකද උගේ බෞද්ධිකාර බාහිරාංගෝගේ පොත්කිය වුණ විශ්ව දීරේ කියලා කියනවා. බාහිරාංගෝගේ පුත්‍ය සමිතී ව්‍යාපාරයේ යන අන්තර පොත්ියන්න විශ්ව ටිකක් ඇරේ. ඒක තමයි මේ කියන්නේ අවතින දෘෂ්ටිවාදය ප්‍රතිනිෂ්පාදනය කරන්නේ අවිඥාණය. සත්‍ය සංඥාන්නේ දැන් නැජ්ජලදී කහදන්නේ. භාරත තන්ත්‍ර වල දෘෂ්ටිවාදය ප්‍රති කියන්නේ ප්‍රතිනිෂ්පාදනය අපේ අවිඥාණය කියන්නේ. සර්වතුල එබැවින් දෘෂ්ටිවාදය ප්‍රතිනිෂ්පාදනය කරන්නේ අවිඥාණය. පෞද්ගල සමාජාත්මක සංස්කෘතික ප්‍රතිනිෂ්පාදනය කරන්නේ අපේ අවිඥාණය. ඊළඟට ඒ අපි වටහා ගන්න දේ තමයි දෘෂ්ටිවාදයේ මොකද ආත්මයන්ගේ අර්ථය අර්ථ සිදුවේ තීරණය කරන්නේ නැත. අපේ අර්ථවල සිදුවේ තීන්දුවක් සවිඥානිකව හිතන අපේ සවිඥානිකට තුළ කිසි බලපෑමක් නැහැ මේ දෘෂ්ටිවාදය. එබැවින් දෘෂ්ටිවාදයේ ඇත්තේ ලුම්භිනේ පැරණක් විස සංකල්පීය අර්ථයක් නෙවෙයි. මේ ලිබිඩෝ කියන එක අපි පස්සේ කතා කරමු. දැනට ඔය එකක් කියනවා ඊළඟට මෙන්න මේ නිසා අපි දේකන ඕනේ දෘෂ්ටිවාදය හතිකාවේ විරෝධය ස්ථාපනය වී ඇත. ඒ කියන්නේ මේකයි කියන්නේ මම බාලතම්බට ආකර්ෂණය වෙන්නේ බාලතම්බගේ කම්කරු පන්ති කතිකාවෙන් නෙවෙයි මට දෙගර වාඩි වෙලා ඉඳලා විරෝධයෙන් ඉන්නකොට මම වෙනුවෙන් බාලතම්බ කරපු දේවල් වල ඉතිහාසයන් මොනවද කියන්නේ කියන්නේ මම එහෙන් මගේ මම ඒ වෙලාව සමහර ධර්මවිද්‍යාවේ හැදෙන්න පුළුවන් ඒකේදී ඉතින් පාල්තන්තර යනවා ටීවී එකේ කියන එකයි කියන්නේ ඒකයි කියන්නේ මේ බොහොම අසභ්‍යිතේ ලෝක හොද තේරෙනවා ඒ එම නිසා දෘෂ්ටිවාදයේ අතිකාරයේ නිරෝධයක ස්ථාපනය වෙනවා බාලකම්පෝ කියලා කියන්නේ ඒක ෆැන්ටාස්මැටික් ඔබ්ජෙක්ට් එකක් අපිට මේක හරි ඒ කියන්නේ බාලකම්පෝ සමග ධර්මවිද්‍යාවේ දෙනකොට ඒ ධර්මවිද්‍යාවේ යෙදුනම සුක්‍රාණුන්ගේ මේකේ පහ වෙන්නේ මේ විනෝදවලින් අහමාරාදල කවුරුරි හැමෝම පාළේ හොතෙන් හොතට යන මිනිස්සු ඒ කවුරුද ඇත්තම එක ඇදලා යන්නේ ආයෙත් එක්කෙනා ඇයිවා මේ ඇදලා යන්නේ ඒතර ඇදලා යන්නේ නැන්නේ ඊයේ බාලකම්ක බැඳුවා කියලා ඉන්නේ කම්මේ හොතද කියේ ඒ නිසා දෘෂ්ටිවාදී අතිස්ථාපනයක් දෙකක් සිද්ධ වෙලා දිනවා පෞද්ගල අවුරුදු දශක කිහිපයක් ඇතුළත ඒකේ පළවෙනි එක තමයි මෙතන මොකද දෘෂ්ටිවාදී ස්ථාපනය කියන කියන්නේ දෘෂ්ටිවාදයේ කලින් වැඩ කරපු වැඩෙන්නේ දැන් වැඩ කරන්නේ වෙන වැඩ කරනවා කියන එකයි මේ කියන්නේ. ඒක පරිවිද විඥානයි අවිඥානයි. ඊළඟට සංකල්පීයතාවයේ ලෝභිය මෙන්න මේක අවබෝධ කරගෙන ලංකාවේ දේශපාලන විචාර කරන ඇයි ඉන්නවද කියන එක මම ප්‍රශ්න අහන්නේ. ඔන්නෝයි දෙක තේරුම් අරගෙන මේ දෙන්නේ එකට ගිහිල්ලා වැඩේ කරොත් තමයි තේරෙන්නේ. තමන් ගහයක් නම විසරහට මේ අනුදාල නියතක පළවෙනි උදාහරණයක් කියන්න මට ගොඩාක් උදාහරණ තියෙනවා නමුත් උදාහරණද කියන්න බැහැ මේ කටහඬ ප්‍රශ්නයත් එක්ක මම ඒ කාලේ කරා නාට්‍යයක් සාමාන්‍යයෙන් ජර්මන් සංස්කෘති රාජ්‍ය නාට්‍යයකට ඒ නාට්‍යය නම කස්පා කොයි වෙලාවෙත් ඒ කස්පා නාට්‍යයේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ කතා කරන දෙයක් තමයි භාෂාව මිනිසා නිර්මාණය කරන්නේ කොහොමද සාහිත්‍යයට ලංකාවට ලංකාවේ සම්භාව්‍ය නාට්‍ය කලාවේ මේ නාට්‍යෙ කොයි තරම් දායකත්වයක් ඇතිවද නමුත් මම නාට්‍ය ඇතුළේ වැඩ කරපු කෙනෙක් හැටියට මම දැක්ක දේ තමයි ඇත්තටම මේ නාට්‍ය කරේ ඒ කාලේ ලස්සන නිලියක් හිටියා ඔබට සම්බන්ධයි ඒ නිලිය ජර්මන් සංස්කෘතික ආයතනයේ අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වුණා නිදාන එයත් ඒ නිදාන අවශ්‍ය වුණාම
සාමාන්‍යයෙන් ඒ විජුලස කරන්නේ නැහැ අපි මිනිස්සුනේ සතුවගේ කරන්නේ නැහැ සතුන පාරේ තරගාලා කරා ඒ කරා ජෙනරී දැන් මේ ශීලාචාර විදිහට කරනවා ශීලාචාර විදිහට මේ වැඩේ කරන්නේ තමයි යන ආත්තේ කියන එකත් ඉස්සරහ කියලා ගැනල දැන් සංස්කෘතිලා ඉතින් සාමාන්‍යයෙන් කල් අරෝවා තිස්සාවේ ලාරෝනේ ලොකුඩක් ලොබැලලා කියන කතා කරා මට හිම වෙනාගේ ප්‍රහාරකස් දැන් මේ තපස්සේ ඉන්නේ ඒකයි ඒක අදහස් කරන්නේ විනෝදයයි සාධනයි ඇත්තටම මේ නාට්‍ය කලේ නාට්‍යයේ නිමිත්ත අර නිවිය සමග බුදියයි ඉතුරු තවහාබර වෙන්නේ ඒක නෑ ඉතුරු වෙලක නිවිය දෙනවා කිව්වා මේ නාට්‍යේ තාරක වේලු මේක මොකුත් තුන කිසියක් වුණේ නැමුනේ නැත්තේ තෝක මම හිතන්නේ ඒ නිසා ඒක තමයි මම කියන්නේ කලා විචාරයේදී සහ දේශපාලන විචාරයේදී සංකල්පීතාවයෙන් මුත්‍යයට යාලුකුයි අපි කියන්නේ මේක අපේ මෙතේලා දෙන නිසා කෙනෙකුට අධ්‍යයනය කරනකොට පුළුවන් ඉස්සරහදී මේක පිළිවෙත නෝට්ස් කියලා කියනවා එතකොට මේක කරනවා එතකොට ඒ දෘෂ්ටිවාදයේ සම්බන්ධ කතා අපිට ඊළඟට එන්න පුළුවන් මම ඊළඟට එනවා ගෞරවයෙන් මේක ඉවර වෙන කන් ඉන්න කියලා මට පොඩ්ඩක් හිමින් යන්න වෙලා තියෙන කතාවකට එක්ක එතකොට ඒක ඉවරයි. ඒ කොටස ඉවරයි. දෘෂ්ටිවාදයේ කියන එක ස්ථානගත වීමේ වෙනස පැහැදිලි කරා. මයිත්‍රි මේ මින් සහෝදර සහෝදරයන්ට මතක ඇති 2004 වර්ෂයේ අපේ සංවිධානයේ පොඩි ඛණ්ඩනයක් සිදු වුණා. ඒ ඛණ්ඩනය සිදු වෙලා එළියට පැනලා තිබුණේ තමයි පොලිටිකල් ඇක්ට් එකක් ඒගොල්ලෝ කරා කියලා. අනිත් සහෝදර අඩුවඩු කඩා ගන්න තත්ත්වයක් ඒ උදා වුණා. ඒ නිසාම මට ඒ දක්වා තිබිච්ච මධ්‍යම පන්තික ස්වરૂපියක් ඉවර වෙලා ඇක්ට් එකට සම්බන්ධ වෙච්ච අයගේ ස්වરૂපියක් ඉවර වෙලා ඔක්කොම ඉවර වෙලා වැඩ ඉවරුනා. ඒත් දැන් ගොඩක් ප්‍රශ්නයක් ඇති වුණා මේ ඇක්ට් එක කියන්නේ මොකක්ද කියලා. ඒකයි කොහොමද බිය වුනේ. මම ඒකේ සාරාංශයක් කරලා කියන්නම්. ඇත්තටම ඒ කාලේ 2013 වගේ කාලේ ඉඳලා 2004 වෙනකල් මම උත්සාහ කරපු දෙයක් තියෙනවා. ඒ තමයි පොඩි මේ කියන්නේ දේශපාලන සංවිධානයක් හදන්නේ කොහමද? ඒක ඇතර නව සමාජ සම්මේලන කියන්නේ නිව් සෝෂල් මූවමන්ට් කියන එක වගේ එකක් කියන්නේ එක්ස් එක වගේ එකක් හදනකොට අපිට තිබිච්ච අභියෝගය තමයි කොහොමද මේ වැඩ කරන ජනතාවගේ කියන්නේ වැඩ කරන මිනිස්සුන්ගේ පස්සුවලින් කොහොමද අපි අයිඩියොලොජි පැත්තේ ඉඳලා වැඩ කරන්නේ කියලා. දැන් උදාහරණයක් දෙවි කියනවනම් දැන් මෙතන සහෝදරවරු අහන්න පුළුවන් හිතන්න පුළුවන් ප්‍රශ්නයක් සාපිව ටක්කල දාන්න පුළුවන් දෙයක් තමයි ලංකාවේ ශ්‍රමයේ අරගල ඉතිහාසයේ අපිව දාන්න තැනක් නේ. කියන්නේ අපි අරගලයට බැහැලා තියෙන්නේ සරත් ප්‍රනාන්දු හරි පැටි ප්‍රනාන්දු හරි හොණ විජේවීර හරි බෙලුබිල්ලේ ප්‍රභාකරන් හරි බාලකුමාර හරි ඒගොල්ලෝ වගේ නෙවෙයි. අපේ ව්‍යාපාරය මතුවෙලා තියෙන ලංකාවේ දෘෂ්ටිවාදයේ කියන එකත් එක පොරවැදීමක්. ඒ කියන්නේ දෘෂ්ටිවාදයේ ලංකාවේ පවතින දෘෂ්ටිවාදයේ විචාරය කිරීමෙන් තමයි අපේ සංවිධානයේ මූලයන් හටගෙන තියෙන්නේ. ඒතර මේ මූලයන් වලින් පැනනගපු අපි ක්‍රමානුකූලව ලංකාවේ කතිකාවට බලපාමින් අද දක්වා එනවා. දලවසේ කවුරු විශ්වාස කරපේනද? තවමත් වැඩ කරනවා. මොකද මම එක කිව්වේ අපේ ඉතිහාසය අපි ලකුණු කරන්නේ හරියට කියන එක. එතකොට මෙතන වෙච්ච දෙයක් තමයි අපි උත්සාහ කරා ඒ කාලේ එක පැත්තකින් මාක්ස්වාදයේ තිබිච්ච සාරාත්මක සමහර අදහස් විචාරයෙන් කරගෙන ආවා ෆර්නස්ටෝ ලැක්ලෝ කියලා දාර්ශනිකයෙක්. එයාගේ අදහස් අපි ගත්තා ව්‍යාපාරය ඇතුළත. අනිත් පැත්තේ සයිකෝඇනලිසිස් ගත්තා. අරගෙන අපි බැලුවා ඒ වෙලාවේ බැලුවගෙන ඇතර මම සෑහ උත්සාහයක් කරුවා මේ දෙක සංශ්ලේෂණය කරලා අලුත් සත්‍යයක් බිහි කරන්න පුළුවන් කියලා. ඒ බිහිවෙච්ච සත්‍යය තමයි අර 2004 එළියට පැන්නේ. අදාළ විදිහෙන් ගිහිල්ලා මේ බයිදර කාට තුවාල වුණාද කියලා ප්‍රබෝහය ගන්නත් බෑ. ඒ නිසා ඊට පස්සේ මම දිගටම අධ්‍යයනය කරා මේ මෙතන අපිට වැරදුණු තැන. මේ වැරදුණු තැන දිහා බැලුවම එතනින් පස්සේ මොකද්ද වර්ධනය කරේ කියන එක සම්බන්ධයෙන් අපි මොකද්ද මම වර්ධනය කරේ ඊට පස්සේ කියන එක සම්බන්ධයෙන් ලංකාවේ සමාජයේ තියෙන ලොකු ව්‍යාකූල තත්ත්වයක්. අර පැනපු අය දිගටම විකාර දොඩෝවෙන් ඉන්නවා. ඒ කියන්නේ ඒවා කොයිතරම් සරල මතිකද කිව්වොත් මම සයිකලිසිස් ගන්නවද නැද්ද ඒ වගේ පටුම තැන්වල ඉඳලා මේ මගේ බිරිඳ නාට්‍ය නිලියක් ඔන්න වගේ තැනකට එනකන් මේ વિચાર විහිදෙනවා. මට අනුන පිස්සු
කට්ටියට. ඒ උමතු භාවය, තමන්ගේ උමතු භාවය. මම ලංකාවේ කරන්නේ දේශපාලනේ, මම නාට්‍ය කරන්නේ නැහැ. එතකොට අපි බලමු එතන ඉඳලා මොකද අපි වර්ධනය කරේ කියලා. ඒ කියන්නේ මේක ටිකක් හරි වැදගත්. නවත්තපු තැන ඉඳලා දැන් ඉන්නේ කොහෙද කියන එක විධිමත්ව තමයි, විධිමත් අද තමයි කියන්නේ. එතකොට මේ සංසිද්ධියේදී, මේ සිද්ධියේදී මට මුලින්ම සිද්ධ වෙනවා කියන්නේ, අපි දන්නවා හොස්පිටල් වල සායනය කියලා එකක් තියෙනවා. මේ සායනයට යන්නේ බොහෝ වෙලාවට ශාරීරික රෝග තියෙනවා. OPD එකට යනවා කියලා කියනවා. OPD එකට ගියාට පස්සේ ඒ වෛද්‍යවරු කීප දෙනෙක් ඉන්නවා, ඔයගොල්ලෝ දැකලා ඇති, නිරීක්ෂණය කරොත් ඒගොල්ලන්ගේ ශරීරයේ මොනවා හරි ප්‍රශ්නයක් හරි අඩුපාඩුවක් හරි තියෙනවා නම් ඒක හඳුනගන්න. ඒක රෝග ලක්ෂණ කියලා කියනවා. ඊට පස්සේ ඒ දක්වා සායනය තුල තිබෙන අධ්‍යක්ෂින් පරාසය ඇතුලේ ඒ ආපු කෙනාට අදාළ ප්‍රතිකාර ක්‍රම තියෙනවනම් ඒව කරනවා. එහෙම නැත්නම් මහාචාර්යවරයාට යොමු කරනවා. සාමාන්‍ය මේක ලංකාවේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාව දන්නවා. නම් අපි තේරුම් ගත්තා තමයි මනෝ විශ්ලේෂණයේ කියන සායනය මෙඩිසින්, එහෙම නැත්නම් බෙහෙත් දීලා හද කරන සායනයකට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියන එක. මනෝ විශ්ලේෂණයේදී සිදුවෙන්නේ ශාරීරික දේවල් වලට ප්‍රතිකාර කිරීමක් නෙවෙයි, කතාවේ. අපි කරන්නේ ඒ විදවන කෙනා එක්ක කතා කරනවා. එයත් නිදහස කතා කරන දීලා ඒ කතාව තුළ ගැප්ස් එනවා, කටවැරදී වෙනවා. ඒ ඒව හරහා අපි යාගේ රෝග ලක්ෂණ කියනවා. සමහර දැන්වල යා කතා කරගෙන යනකොට බහි වෙනවා, මූණ රතු වෙනවා, කැස්සක් එනවා, පටවනවා. ඒ වගේ එක එක දේවල් වෙනවා. ඒක දුන්නම අර කොලේක ලියා ගන්නවා ඒ ටික විතරයි. ගැප් විතරයි ලියන්නේ. ඊට පස්සේ යා චෙක් කරනවා ඒ කතා කරන කෙනත් එක්ක මේ ගැප් ඇයි ඇති වෙන්නේ කියලා. ඒව සම්බන්ධයෙන් යා දැනුවත්, එයා ගැප් ඒව අයින් කරනවා. එයා නොදැනුවත් නම් ඒව එහෙම තියෙන්න අරනවා. ඒවට තමයි කියන්නේ මනෝ විශ්ලේෂණ සායනය තුළ, මනෝ විශ්ලේෂණ සායනය තුළ අපි ඒවට කියනවා රෝග ලක්ෂණ. එහෙම නැත්නම් අනේකත්වය, එහෙම නැත්නම් ඉලියුමේෂන්. ඒ කියන්නේ ඒ කෙනා දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. එතකොට මනෝ විශ්ලේෂණ සායනයකයි මෙඩිසින්, එහෙම නැත්නම් ශාරීරික මත පදනම් වුණු සායනයක අතර මූලික වෙනස තමයි අරක ශාරීරික මත පදනම් වෙනවා. මේක කතා කතනේ ස්පීච් මත රඳාපව තියෙනවා. අර ටෙක්නික්ස් මත තමයි තියෙන්නේ. දැන් සායනයක සාමාන්‍යයෙන් වෙන ක්‍රියාවලිය හඳුන්වන්න අපි දැන් පෙන්වන්න මෙතන රූපයක්. දැන් සාමාන්‍ය මේක ඕනෙම ක්ලිනික් එකකට ගියාම කෙනෙකුට අපි දන්නේ නැති වුණාට වෛද්‍යවරු කරන්නේ මෙන්න මේ වැඩේ. මම ඒක නම් සිංහලෙන් දැම්මා. ප්‍රතිකාර විද්‍යාව, රෝග විනිශ්චය විද්‍යාව, රෝග ලක්ෂණ විද්‍යාව, ආර්කවේදී. දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේ මෙතන ඩයග්නොස්ටික්ස් කියලා කියනවා. ඒ කියන්නේ මේක තමයි අපි අවසාන වශයෙන් මේක අන්තිම මේක ප්‍රතිකාර කරන්න මෙන්න මෙතන කියන එකයි කියන්නේ. මේ මෙතන තියෙන රෝග විනිශ්චය විද්‍යාව කියලා කියන්නේ ඒ පැමිණෙන රෝගියාගේ තියෙන රෝගය මොකක්ද කියලා හඳුනා ගන්නවා. මේක සාමාන්‍යයෙන් කරන්නේ සායනය තුළ ක්ලිනික් එකේ. ඒක කරගෙන ඉවර වෙලා තව මෙන්න මේ මෙතන රෝග ලක්ෂණ විද්‍යාව කියලා කියන්නේ කලින් මේ රෝගය ඇති වෙන්න හේතු අරවා මේවා කලින් හොයලා තියෙනවා නම් ඒවා සටහන් වෙලා තියෙනවා පොත්පත්වල, න්‍යායවල. ඒ අනේ විද්‍යාවට අනුව මේක අපිට මොකක්ද කියලා විනිශ්චය කරන්න පුළුවන්ද බැරිද කියන එක උත්තරයක් වෙනවා. මේ අර්ථවේදය කියලා කියන්නේ රෝගය තියෙන රෝග ලක්ෂණ පෙන්වුම් කරන රෝගියා එයාට තේරෙන විදිහට රෝග ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒක අර්ථයක් දෙන්න උත්සාහ කරනවා කියන එකයි මෙතන කියන්නේ. මට මතකයි මේකටත් අපිට පොඩි විවේචනයක් ඒ කාලේ ආවා. දේශපාලන පක්ෂ සායන දාලා කියලා. සායන දාලා වෙන ප්‍රශ්නයක් නැහැ වයිතන ඒ කාලේ මෝ බය වුණා. මේ අපේ සංවිධානයකට එන්න බය වුණා. බය වැඩන්නේ අපු මේක මේ දෙද්දු කියලා හිතනවා. මට මතකයි කෞෂල් ලංකා සිංහදරමද මේ සමුදේ පිටවුදු 7කට 8කට ඉස්සල් ඉන්න තිබුණා. දීප්ති කුමාර ගුණරත්නට එයා කරා එන මොන විදිහකට පේන්නේ මේ රෝගියෙක් ඇයි බයිලා උත්තරනේ මොකද වේගින් එක ගැන කිසි අවබෝධයක් නැතුව ඒක ගැන හොයන් නැතුව මගේ වගේ හිටපු පාදේ රජුවක් එක්ක මේ විකාර කර කියලා ඉස්සු කියලා මේ නොමග කිය ප්‍රමාණවත් ඒ
මේකෙන් මගේ අධ්‍යයනය අපිට මේක මෙහෙම කතාවක් කියුවේ. මෙයාගේ සමහරව දෙන්නේ නැහැ. එකක් දුරු. සමහරව දෙන්නේ නැහැ. ඒක ඇඟිලි තේරුම් තමයි දැන් ඉන්න විලාස සාහනේ. අලි බොරුනේ. මම දැන් දෙන්න ඒ කාලේ අලිනේ. ඒකල ඉන්නේ. හැබැයි මම අධ්‍යයනය කරා. ඒක තමයි දැන් සමහරව. ඒකෝර මෙන්න මේ තාපේ. දැන් මේ තාපේ කවාර ඔකෝම ගන්න නැහැ. නමුත් ඒක දැනට මොලිපස්සේ වටහා ගන්න කවුරුත් ලෝකයේ කාවම ඔපීයේ කාවම මේක තමයි සිස්ටම් එක. මේ සිස්ටම් එකේ තමයි වැඩේ යන්නේ කියන්නේ මට කියන්නේ. හරි. ඊළඟට. දැන් මෙතන මම පැහැදිලි කරන්නේ මෙතන රවුමේ හොඳ රවුමේ x කියන එකක් කියනවා. මේ ඇත්තටම ක්ලේරියන් දෙකේදී ඊතර පොඩි වැඩිවීමක් මේ තීම වෙලා මේ අසනීය තත්ත්වයක් එක්ක හදාගන්න වෙලාවක් තියෙනවා. මේ x කියන්නේ x x මූවමන්ට් කියන එක. ඒතර x කවුරක් ඇදලා දේශපාලනයේ ඒ අයිඩියක් කියන්නේ තමයි එකතු කරන්නේ විද්‍රෝහී නායකයෝ. අපේ අපේ රටේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විද්‍රෝහී නායකයෝ ඒ අයිඩිය ඒකුලගේ අන්නවා මේ සෞඛ්‍ය හරියට සංසාරේ කාලේ කියලා නේද? ඔව්. කිසිම ෂුවර් තරිතුත් ඔහොමද කියලා. අයිඩිය ඇක්‍රොනික් පැටි කතාවක් කියන ආයි ආසාවල් කියනවා. එතකොට විද්‍රෝහී නායකයන්ට මලකරනවා. එතකොට කියනවා මොකද තමයි කල් කියන්නේ කියලා. මොකද තේහෙන්නේ? දැන් ඔය වගේ පස්ස තමයි ලංකාවේ ඊට පස්සේ දේශපාලන ප්‍රශ්න වලට පත් වෙනවා. මම කියන්නේ ඉස්සරහට ගියා සිකන් කිසි සාමාන්‍ය පිටුවල දේශපාලන කරනවා නම් කලින් මේ පවතින සමාජීය නයිෂ්ටම එනෂ්ටම කියනක ස්ටෝනේ කියන වචනේ ලංකා පාවිච්චි කරනවා. ඒක ඒක තමයි මෙතන දැන්නේ. එතකොට මේ පවතින සමාජයකින් අයින් වෙච්ච කෙනෙක් තමයි මේ පවතින කරේ නිසායි මේක වඩා උසස් සමාජකරණයක් හදන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්නේ තමයි මනෝජයයේ විද්‍රෝහතා ගියාම එන්න ඕනේ නැත්තම් මල්ලන් දෙන්නේ. ඒ අදහස තමයි මට එන්නේ 2004 වල. ඒකයි කියන්නේ නයිෂ්ක්‍රම භවතින ක්‍රමේ මිශ්‍රා විගාන වෙනවා ශාන්තිය විගාන වීමක් දැස්. ඒකේ සංසාරේ තරණය වෙනවා. ඒකයි ප්‍රධාන න්‍යාය යෝගයේ සමරන පද වශයෙන් උකාරයේ විවද න්‍යාය. සෝෂල් ඇන්ටගනිස්ට් ඕනෑම සමාජ මාධ්‍යයක් ඕනෑම සමාජ මාධ්‍යයක් ඕනෑම සමාජයක මාධ්‍යය පිස් කියන තමයි මේක කියන්නේ මේ මොන ලක්ෂෝකේ ගත තියෙනවා ඊට පස්සේ මේ යුගයේ කරුණා තමයි දෘෂ්ටිවාදයේ විකාරයේ තියෙන්නේ ඒක සමාන කරලා ආගම විකාරයේ තියෙන්නේ මේක මාක්ස්ගේ ගැටලක් දෘෂ්ටිවාදයේ විකාරයේ තමයි ආගම විකාරයේ තියෙන්නේ බාහ්‍ය නිවන දැනුම ආදේශක උගලට පැහැදිලි නැති අපේ ව්‍යාපාර මේ යුගයේ අපේ ව්‍යාපාරයේ අදෘශ්‍ය වුණා දැනුම තියෙනවා කියන එක. ඒ නිසාම x කණ්ඩායමේ කාලේ ගොඩක් ආවය ආවේ දැනුම මෙතන දැනුම තියෙනවා. ඒක තමයි මෙතන තියෙන්නේ කියලා. ඊළඟ අවසාන වශයෙන් දෛෂ්ක්‍රමණය සාමූහික අලුත් ලෝකයක ගැන කිසිවක් නොදන්නේ විනාශ. ඇත්ත මාතේ වැඩිව ගොඩක් ඇන්නේ මේ කාලේ වුණා. ඒ තමයි කන්දේ පල්ලෑයට අපි ඉඳලා දෙනවා කියලා නැතුව පැටුත් එකක් නැතුව පැන්නොත් මොකද මේ අසපකරණ නම් නෙමෙයි. හැබැයි ඒකේ ගොඩක් වටක් කමන නෙමෙයි මගේ මතකේ නිරන්තරයෙන් 2004 වෙනකොට ලෝකේ න්‍යාය වර්ධනය වෙලා තිබුණේ නැහැ. මෙන්නේ කැනඩාට පස්සේ තමයි කියන වැරදි වෙදයක් වෙන්නේ. අලුත් ලෝකයක් හම්බෙන්නේ නැහැ කියලා මේ කාලේ කවුද දන්නේ? මම ලංකාවේ එහෙම පැනලා වැඩි වෙන්නේ දේවල් මම ඉරකට. මම ඉරකට කිතරම් වල මේ සමාන ඉරකට මේ මෙතන නිකම් පැනලා වැඩක් නැහැ කියලා උදාහරණයක් අපි ගත්තොත් අපි උදාහරණයකට දැන් මේ මහත්තයෙක් යනවා වයිට් වලේ කාර්යයක් තල්ලු කරලා ඉන්නවා මේ යාතේ රවුම් ඉස්සරේ ඉන්නේ යා. අපි ඒ වගේ එකක් කරන්නේ නැස්තෝනේ තමයි. හැබැයි ඒක මොකක්වත් යන අනුදයක් කොහෙද? හැබැයි අවදින සමාජික මේ සමාජ සංකේත විභාගය ඒ වයිට් වලේ අතීතය ඒක අතීතය වෙන නිසා තමයි එයාගේ සුංගාරණවතාවට එකතු වෙන්නේ. හැබැයි ඒ අවසානයේ එයාගේ සමාජ සංකේත භූමිකාව විනාශ කරලා ගියා වයිට් වලේ නෙවෙයි ආදීය. එතකොට මම මේ දවසේ ඉන්නේ 2004 අතර තියෙන වෙනස් දෙකක් පාගා. අපි මොනවද වර්ධනය කරන්නේ කියලා. එතනින් පස්සේ අරක් මේ අරක් අරක් මම මගේ නම දැන් මේ කොටසේ කියන්නේ මම ගන්න කවුරුත් දෙන්නේ නැති මේ කාර්යය මම හිතනවා ඒක ඉගෙනගෙන ඕනේ ඉත නයිස් කමෙන්ට් පසුදා ඒ ආප්ට ඇත්තටම සමාජයේ විගාමි තුනට පස්සේ දවසේ අපිට ලෝකේ කොහොමද පේන්නේ ඒක නදි වඩා කියලා දැන්නේ අර ව්‍යාපාරයේ ගත දින්දු අරුව ඒක අන්තිම උනාට පස්සේ ලෝකේ ඉන්නේ මොජේ ප්‍රොඩක්ෂන් එක දිනුවට පස්සේ දාසේ දඩින් මොකද උනේ කියන ප්‍රශ්නේ තමයි මගේ ප්‍රශ්නේ ඒක විප්ලවයක් කරන්න පුළුවන් විප්ලවයක් කරා පහුවෙන්නේ නැහැ අපි ආයේ ඒ කියන්නේ අන්නේ විප්ලවය කරා පහුවෙන්නේ නැහැ මේ පවතින ලෝකේ විදිහට මම කරදුවා අපි මොකද වෙන්නේ අපි පවතින ලෝකේ මූල ධර්ම වලට ප්‍රමාණ වල යටතේ ගිහිලා ආයි අලුත් ලෝකයක් වලට පැරණි ලෝකෙම ගොඩ ගන්න උදාහරණයක් කියන මොජේ ප්‍රොඩක්ෂන් එක ඒක අවුරුදු 20ක් ගියාට පස්සේ ඉඳ උනේ පවතින ලෝකයේ මූලධර්ම වලට යටත් වෙලා පවතින සදාකාල මූලධර්ම වලට යටත් වෙලා විනාශ කරලා යනවා. මේ තමයි මේ වෙන කරවත් කරන්නේ. ඊළඟට පාක්ෂික පිළිවෙල නම න්‍යාය කරගෙන. මෙතන කියන්නේ දැනුම වෙනුවට පාක්ෂිය ෆේල් කියන්නේ අපිට දැනුම විසරයි අදාළ වෙන්නේ දේශපාල දැන් මම අතිඳරයක් තමයි පහුගිය කාලේ ජනතා විද්‍යාලයෙන් ඉවත් වෙලා අලුත් සංගාන හදන්න ඕනේ කියලා ආරම්භයක් තියෙනවා. මොකද නයිස් කමෙන් පසුලා. ඒ ඇයිගේ පළවෙනි ශික්ෂා පද නම වහලා තියෙන්නේ කාපිසලකට. කිසි කෙනෙක් දැනගන්නේ මම හිතන්නේ නයිස් කමෙන් පහුින්දා ඉඳලා වැඩියෙන්ම අපි කල්පනා කරලා ඉන්නේ කවුදත් විශ්වාස කරන්නේ. ඊළඟට ඊළඟ රස ආගමික විකාරයේ විශ්වාසයේ විකාරයේ කියන ප්‍රවිතිය දෙස. මෙතන කියන්නේ මාක්ස් කිව්වදී අනිත් පැත්ත. මාක්ස් කිව්වදී තමයි ඕනෙම විකාරයක් පටන් ගන්නවා නම් ආගම විකාරය කියලා පටන් ගන්න කියනවා. නමුත් අද වෙන ප්‍රශ්නයක් තියෙතුයි ඕනෑම විකාරයක් ආගමක ආකෘතියෙන් තමයි කරන්නේ. ඒකම ඉස්සරහට ඇවිල්ලා ඊළඟට නයිස් කමෙන් සහ පාක්ෂිය අතර අඛණ්ඩ විකාරයේ කියන්නේ මොන වැදින් මෙතන කියන්නේ නෙවෙයි අනේ මේ කතාවේ එහෙම පැන්නේ කෙනා සහ පාක්ෂිය අතර යම් කිසි සම්බන්ධයක් තිබිය යුතුයි කියලා.